கௌரவ ஜீவன் தொண்டமான்.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களுக்கு என்னோட நன்றியை தெரிவிச்சுக்கிறேன். அதே மாதிரி இன்னைக்கு இந்த உயர் சபையில் பேச வந்திருக்க விஷயம் வந்து அரசாங்கத்தோட வருமானம், அதாவது நாட்டின் வருமானம். சுருக்கமாக சொல்லணும்னா வரவு எட்டுனா செலவு பத்தனா, அதான் நமக்கு அது. இதில் வந்து நிறைய பேர் வந்து அரசாங்கம் வரிய குறைச்சனால இந்த நிலைமைக்கு வந்திருக்கோம், உரத்தை நிப்பாட்டினால இந்த நிலைமைக்கு வந்திருக்கோம், அந்த மாதிரி பல்வேறு விஷயங்கள் சொல்லியிருக்காங்க. ஆனால் மக்கள்கிட்ட உண்மையாக பேசியாகணும், தசை திருப்பக்கூடாது. இன்றைக்கி வந்து எதிர்த்தரப்பில் இருக்க அதனால் அரசாங்கத்தை மேலே ஒரு குறி வைக்கணும், அதனால் இந்த உரமும் இந்த வரியும் தான் காரணம்னு மட்டும் சொல்ல முடியாது. இது வந்து கிட்டத்தட்ட 74 வருஷமாக நம்ம அனுபவிச்சிருக்க பொருளாதார நெருக்கடி. ஏன்னா ஒரு சராசரி வீட்டை எடுத்துக்கிட்டால் கூட, ஒரு சராசரி வீட்டில் உங்களோட வரவை விட செலவு அதிகமாக இருந்துச்சுன்னா எப்படி வீடு நடக்கும்? அதே நிலமை தான் இன்றைக்கும். இது வந்து இந்த அரசாங்கமோ இல்லாட்டி முன்னாள் ஜனாதிபதி திரு கோட்டாபய ராஜபக்ஷ அவர்கள் மேலே மட்டும் இந்த பழியை சுமத்த முடியாது. இது வந்து அனைத்து ஜனாதிபதிகள் மேலேயும் இருக்க தவறு தான். ஏன்னா நீங்கள் ஒரே ஒரு விஷயம் சிந்திச்சு பார்க்கணும், இந்த 18 லட்சம் அரசாங்க ஊழியர்கள் இவங்களோட சம்பளத்திலிருந்து பென்ஷன்லேருந்து எல்லாமே மக்களின் வரி பணத்தால் தான் செலவழிக்கப்படுது. இவங்க இந்த 18 லட்சம் அரசாங்க ஊழியருக்கும் இன்றைக்கி நேற்று வேலை தரலே, கடந்த 2 வருஷத்தில் வேலை தரலே, கிட்டத்தட்ட 20-30 வருஷமாக அவங்களுக்கு வேலை இப்படி கொடுத்துருக்காங்க. ஆனால் நம்மளுக்கு ஒரு வருமானம் கிடையாது. இன்றைக்கி பல்வேறு நாடுகள்லேருந்து நம்ம பல்வேறு கடன்களை வாங்கியிருக்கோம். இந்த கடன்கள் எல்லாமே கடைசியில் ஒரு கட்டிடத்துக்கு வந்திருக்கு. ஆனால் இந்த கட்டிடங்கள் அனைத்துலேயும் பார்த்திங்கன்னா வருமானம் சுத்தமாக இல்லை. இப்போ தான் கொஞ்சம் கொஞ்சமாக வந்திருக்கு. இப்போ சமீபத்தில் பார்த்திங்கன்னா இந்த தாமர கோபுரம் கிட்டத்தட்ட இத்தனை வருஷம் கழித்து திறந்திருக்கும், 3 நாள் கழித்து பார்த்தா 75 லட்சம் வந்திருக்கு. ஸோ ஆகவே இந்த மாதிரி விஷயங்கள் எல்லாத்தையும் கொஞ்சம் வேக விரைவில் ஒரு வருமானத்தை உருவாக்கி மக்கள் நலன் கருதி செலவு பண்ணணும் தான் நான் வேண்டுகொள்கிறேன். அதே மாதிரி இப்போ பெருந்தோட்டங்களை எடுத்துக்கிட்டிங்கன்னா, எனக்கு முன்னால் பேசின உறுப்பினர் ஒருவர், கௌரவ உறுப்பினர் அவர்களே, உங்கள் கூட்டணியை சேர்ந்த உறுப்பினர் ஒருவர், அவர் வந்து சொல்லியிருந்தார், அதாவது அரசு பெருந்தோட்டங்கள் வந்து நஷ்டத்தில் போயிட்டுருக்குறேன். நான் ஒரே ஒரு விஷயம் சொல்ல விரும்புகிறேன், மக்களை வந்து தசை திருப்புறதை நிப்பாட்டியாகும். காரணம் என்னன்னா, கடந்த மாதம் ஆகஸ்ட் மாதம் முதல் தடவை JDB வந்து 45 மில்லியன் லாபத்தை காமிச்சிருக்கு. அது எப்படி சாத்தியம்? கடைசியில் பொருளாதார சம்மந்தமான மாற்றங்களை கொண்டு வந்தால் அதை நம்ம பாராட்டணும், வரவேற்கணும். அதே நேரத்தில் கௌரவ அமைச்சர் ரமேஷ் பத்திரன் அவர்கள்கிட்ட நான் கேட்டுக்கொள்வது என்னென்னா, 2002 அவுட்ஸ்டாண்டிங் கேசஸ் நிறையா இருக்குது இபிஎஃப் இடிஎஃப் சம்மந்தமாக, அதையும் முடிக்கணும்னு நான் ஒரு வேண்டுகோள் விட்டுறேன். இன்றைக்கி இந்த பெருந்தோட்டங்களை பொறுத்த வரைக்கும், பெருந்தோட்டங்கள் மூலியமாக ஏதாச்சும் ஒரு நன்மை அரசாங்கத்துக்கு வந்திருக்கான்னு நம்ம பார்த்தாக்கணும். மக்களுக்கும் எந்த விதமான நன்மை இல்லை, அரசாங்கத்துக்கும் எந்த விதமான நன்மையும் கிடையாது, அதான் உண்மை. இன்றைக்கி இத்தனை பெருந்தோட்ட நிறுவனங்கள் இருக்காங்க, யாராச்சும் ஒருத்தர் அரசாங்கத்துக்கு எந்த விதமான லாபத்தை காமிச்சிருக்காங்களா, இல்லாட்டி மக்களை எந்த விதமான நல்ல இடத்துல கொண்டு போய் வச்சுருக்காங்களா? இல்லை. அதனால தான் கடந்த வாரம் இலங்கை தொழிலாளர் காங்கிரஸோட பொதுச் செயலாளர் ஆகிய நான் தொழிற்சங்க நடவடிக்கைகளில் நாங்கள் ஈடுபட்டோம், மஸ்கேலியா பெருந்தோட்ட நிறுவனத்துக்கு எதிராக. காரணம் ரொம்ப சிம்பிள் தான். காரணத்தை பார்த்தீங்கன்னா, மஸ்கேலியா பெருந்தோட்ட நிறுவனம் வந்து கிட்டத்தட்ட 4,570 மில்லியன் வருமானத்தை காமிச்சிருக்காங்க. அதில் 522 மில்லியன் வந்து லாபம், ஆனால் மக்களுக்கு வந்து சம்பளம் ஒழுங்காக தரதில்லை, இபிஎஃப் இடிஎஃப் ஒழுங்காக தரதில்லை, அவங்களுக்கு எந்த விதமான சலுகைகளையும் ஒழுங்காக தரதில்லை. இந்த சலுகைன்னு சொன்னால் இந்த கர்ப்பிணி காசு கூட ஒழுங்காக தர மாட்டேங்கிறாங்க. ஆகவே தான் நாங்கள் ஒரு தீர்மானம் எடுத்தோம், நாங்கள் தேயிலை தூளை வெளியே அறுப்ப மாட்டோம். ஆனால் இந்த நிறுவனத்தை பொறுத்த வரைக்கும் ஒரு கேடுகட்ட வேலை பண்ணியிருக்காங்க, அதாவது தொழிலாளர்களுக்கு எதிராக காவல்துறையில் போய் முறையிட்டிருக்காங்க. நாட்டுக்கு நாங்கள் டாலர் கொண்டு வர பார்க்குறோம், நாட்டுக்கு நாங்கள் வருமானத்தை ஏற்ற பார்க்குறோம், ஆனால் தொழிற்சங்கங்கள் இதை நிப்பாத்துருது. நீ நாட்டுக்கு டாலர் கொண்டாருன்னா நீ வேறு வழியில் கொண்டா, ஒரு நியாயமான வழியில் கொண்டா, எங்கள் மக்களோட வேர்வையிலையும் ரத்தத்திலையும் தான் கொண்டாடணும்னு அவசியம் இல்லை. கடைசியில் சில பேர் சொன்னாங்க, மஸ்கேலியா நிறுவனத்தை எங்களால் ஒன்றும் பண்ண முடியாது, ஒன்றும் கிழிக்க முடியாதுன்னு சில பேர் சொல்லியிருந்தாங்க. ஆனால் நாங்கள் வந்து ஒரு தைரியமான முடிவு ஒன்று எடுத்தோம், தேயிலை 1 கிராம் கூட நாங்கள் வெளியே அனுப்பலை. 1 கிராம் வெளியே அனுப்பாமல் இன்றைக்கி அந்த மஸ்கேலியா நிறுவனத்தை மண்டியில் வச்சுருக்கோம். இன்றைக்கி எங்கள்கிட்ட பேச்சுவார்த்தை வந்திருக்காங்க, இத்தனை வருஷமாக வராதவங்க இன்றைக்கி வந்திருக்காங்க. ஏன்னா அவங்களுக்கு வருமானம் போயிட்டுருக்கு. ஏன்னா அவங்க வயிற்றில் அடித்தா உடனே உலகமே அழியும். ஆனால் இதே இது எங்கள் மக்களோட வயிற்றுலையும் பொழப்பிலையும் அடித்தா அதை நாங்கள் ஏற்றுக்கிட்டு பேசாமல் உட்காந்துருக்கோம். இனிமேல் காலம் மாறியிருக்கு. இன்றைக்கி மஸ்கேலியா பெருந்தோட்ட நிறுவனத்துக்கு நடந்தது மற்ற அனைத்து 20 பெருந்தோட்ட நிறுவனங்களுக்கும் நடக்கும், இது என் சத்தியம். ஏன்னா ஒவ்வொரு தடவையும் நாங்களும் பார்த்துட்ருக்கோம். நான் நேற்றும் பாராளுமன்றத்தில் பார்த்தேன், எதிர்த்தரப்புலேருந்து அனுதாபம் தெரிவிக்கிறாங்க, தோட்ட தொழிலாளர்களுக்கு. நாங்கள் உங்கள் அனுதாபத்தை கேட்டோமா? ஐயோ பாவம், எங்கள் மக்கள் வந்து கஷ்டத்தில் இருக்காங்க, பாராளுமன்றத்தில் எங்களுக்காண்டி பேசுங்கன்னு நாங்கள் கேட்டோமா? இல்லை, அவங்களுக்கு வர வேண்டிய மரியாதை, அவங்களுக்கு வர வேண்டிய விஷயங்களை நீங்கள் நியாயமாக தாங்க தானே சொல்லியிருக்கோம். இன்றைக்கி வந்து பார்த்தீங்கன்னா பல்வேறு இடத்துல சொல்கிறாங்க, இல்லை யூனியனை வந்து நாங்கள் பிரிச்சுருக்கோம், ஒரு நிர்வாக முறையில் யூனியனை பிரிச்சுருக்கோம். ஜீவன் தொண்டமானோட யூனியன் இது, திகாம்பரத்தோட யூனியன் இது, கௌரவ முன்னாள் அமைச்சர் மகிந்தானந்த் அவர்களோட யூனியன் இதுன்னு ஒரு ஒரு இடத்துல நம்மளை பிரிச்சுருக்காங்க. ஆனால் இன்றைக்கி நான் ஒரே ஒரு விஷயம் சொல்ல விரும்புகிறேன், இன்றைக்கி அந்த பெருந்தோட்ட நிறுவனங்களுக்கு எதிராக செயல்படணும் என் இஷ்டம் கிடையாது, ஆனால் நியாயமாகவோ அது நடந்தாகணும். இந்த மக்கள் வந்து பின்தங்கிய மக்கள், அவங்களுக்கு கட்டாயம் நம்மளோட உதவிக்காரங்களை நீட்டி ஆகணும். ஆகவே தான் நான் வந்து ஒரு ஆலோசனை முன்வைச்சிருக்கேன். இது வந்து கடந்த தடவை நம்ம அனைத்து தொழிற்சங்கங்களும் ஒன்றா சந்திக்கும் போது இந்த யோசனையை முன்வச்சிருந்தோம். தயவுசெய்து ஒரு கூட்டு தொழிற்சங்க நடவடிக்கை குழு அதோட கட்டாயம் அமைச்சே ஆகணும். ஏன்னா இன்றைக்கி ஒவ்வொரு தோட்டத்துலேயும் துரமார் வந்து எங்கள் யூனியனோட தலைவர்னா அவருக்கு கண்காணி வேலை, உங்கள் யூனியனோட தலைவர் மாறினா அவருக்கு இந்த வேலை, தலைவர்மார்களை கைக்குள்ளார போட்டு தோட்டத்தை நாசமாக்கிட்டு இருக்காங்க. அதை எவ்வளோ நாளைக்கு தான் நம்மளை விட்டுட்டு இருக்க முடியும்? ஆகவே தான் ஒரு கூட்டு தொழிற்சங்க நடவடிக்கை குழு ஒன்று அமைச்சா நாளைக்கு எந்த தோட்டமாக இருந்தாலும் துரமார் கட்டாயம் பயப்படுவாங்க, நிர்வாகம் கட்டாயம் பயப்படும். நாங்கள் ஒன்றும் இலவசமாக எந்த விதமான சேரிட்டியும் நாங்கள் கேட்கல. நாங்கள் கேட்குறது ஒரே ஒரு விஷயம் தான், மக்கள் அவங்க உழைப்புக்கு தேவையான ஊதியத்தை தாங்கன்னு தான் சொல்கிறோம். அதே சந்தர்ப்பத்தில் நான் இன்னொரு விஷயமும் சொல்லி ஆகணும். இன்றைக்கி வந்து நான் வந்து மஸ்கேலியா பெருந்தோட்ட நிறுவனத்தில் வாழ்கிற அனைத்து தொழிலாளர்கள்கிட்டையும் நான் என் நன்றியை தெரிவிச்சுக்கிறேன். கட்சி பேதமின்றி, தொழிற்சங்க பேதமின்றி. காரணம் என்னென்னா, இன்றைக்கி அனைத்து தொழிற்சங்கங்களும் ஒன்றா வந்தாங்க. நாங்கள் அழைப்புதல் விடும்போது அனைத்து தொழிற்சங்கங்களும் வந்தாங்க. அதை நான் தலைவணங்கி நன்றி சொல்கிறேன். எங்களோட ஊழியர்கள் அனைவரும் அவங்க குடும்பம் புள்ளக்குட்டியெல்லாம் விட்டுட்டு அந்தந்த தோட்டத்தில் போய் வாழ்ந்தாங்க. இவ்வளோ பொருளாதார நெருக்கடியிலும் போய் வாழ்ந்துருக்காங்க, சாதிச்சிருக்கோம். இன்றைக்கி மஸ்கேலியா நிறுவனம் வந்து எங்கள்கிட்ட பேச்சுவார்த்தை நடத்தியிருக்கு, கட்டாயம் ஓரிரு நாளுக்குள்ளார எங்களுக்கு ஒரு தீர்வு வரும் நாங்கள் நம்புகிறோம். ஆனால் தீர்வு எழுத்து மூலியமாக இல்லை, தீர்வு வந்தால் மட்டும்தான் ஒரு கிராம் தேலையை கூட வெளியே அனுப்புவோம். எங்களுக்கு வந்து எங்கள் மக்களோட உயிர் தான் முக்கியம், நாட்டோட டாலர் வந்து எங்கள் மக்கள் உயிரோடு இருந்தால் தானே வரும். ஒவ்வொரு இடத்துலையும் அடித்தா நாங்களும் திருப்பி அடிக்க தானே செய்வோம். அண்ட் ஐ வுட் ஆல்சோ ஜஸ்ட் லைக் டு சே சம்திங். இப்போ நான் ஆங்கிலத்தில் சொல்ல போகிற விஷயம் வந்து புரிகிறவங்களுக்கு புரியட்டும். I would just like to say, many people from the urban sector, many Sri Lankans in that matter, I have a bone to pick with all of them. They all demonize the unions, especially the tea estate unions. They say, we are the reason for the people suffering. They say, we are the reason these people don't have anything. But that is not the truth. If for all those who wish to know, come and talk to me and I will explain it to you. Right now, the people in the estate sector are suffering because of the way that they are being exploited. Exploited by these RPCs. What did the UN Special Rapporteur say? He had said that the companies are following modern slavery methods. Do I look like somebody from the company? Am I the management? There are so many companies here. And you look at the standards in which they are living. All the companies should be ashamed of themselves.
Honorable Member, time is up.
I can take one more minute. Yeah. So all the companies, right now, they have exploited the workers to a whole another level. They think just because the trade unionists have not marketed this in English, they can get away with it. But I'm sorry, times have changed. We have educated trade unionists coming up. We don't have to sit and listen to whatever they have to say. So shamelessly, the companies have mentioned in, I believe, the Financial Times, that they have built 39,000 houses. With whose money have they built 39,000 houses? It is the money from the government of Sri Lanka. This is the way they try to portray it to the people in Sri Lanka. And all I am asking everybody here is to open your eyes, see what reality is. Just because we are part of a tea estate union does not make us the same as the other unions. We are not holding anyone hostage. And I promise you, today, Muskelia Plantations, we have called a trade union action as of last week. We are not sending tea at all. And I would just like to reiterate, till our demands are met, not one gram of tea would be sent out. And lastly, I would also like to say that we are very happy that the Animal Welfare Bill and the LGBTIQ Bill is going to be tabled. And the Ceylon Workers Congress will support it wholeheartedly, unless it is an eyewash. If it is an eyewash, in that case, they can forget our support. Thank you.
Thank you very much. Honorable Esha Vitanagi.
Garu Sabhapathumani, Mulimi Sutuvantyanwa Kale Labadhim Sambandhava. Ada මේ විවාදයට ගැනන කාරණාව ගැන මේ රටේ පුරවැසියෙක් විදියට මම සතුටු වෙනවා ආණ්ඩුව මෙවැනි ප්‍රවේශයක් ගැනීම සම්බන්ධව. එකන කිසි විරුද්ධතාවයක් නැහැ. ඊට පෙර මගේ විවාදයට සම්බන්ධ වෙන ඉස්සෙල් මට තියෙනවා ගරු අපේ පාරිභෝගික කටයුතු ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවේ පොඩි ගැටලුවක් සම්බන්ධව ඔබතුමා දැනුවත් කළ විවාදයට සම්බන්ධ වෙන්න. ගරු ඇමතුමනි, මේ වෙනකොට ඔබතුමත් දන්නවා මමත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම දන්නවා අපේ රටේ මිනිසුන්ට එදා වේල ආහාර පිරිමහ ගන්න පුළුවන් කමක් නැති පරිසරයක තියෙන්නේ. ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් තමයි යම් හයියක් දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ එකම අමාත්‍යාංශය. ඔබතුමා දන්නවද මේ රටේ සමපකාර ව්‍යාපාරය ආරම්භ වෙන්නේ ඒ හයියක් සවියක් නැති මිනිස්සුන්ට ග්‍රාමීය ජනතාවට යම්කිසි ශක්තියක් දෙන්න. ගරු ඇමතුමනි, මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ සමපකාර සමිති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතරින් මා නියෝජනය කරන මැතිවන්න කොට්ටාසය කොළොන්න මැතිවන්න කොට්ටාසය. කොළොන්න කෝරළේ විවිධ සේවා සමපකාර සමිතිය කියන්නේ ඉතා දීර්ඝ කාලයක් කීර්තිමත් ලෙස ජනතාවට සේවය සලසපු සමපකාර සමිතිය. අපේ පළාතේ ගරු ඇමතිවරයෙක් අපේ රංජිත් සීමලාපිට ඇමතිතුමත් ඉන්නවා, දන්න ඇති ඔබතුමත්. සබරගම පළාත් සභාව මගින් නියාමනය වෙන මේ සම්පකාර සමිතියේ ඉතිහාසය ගත්තට පස්සේ කොළොන්නකෝල්ලේ සම්පකාර සමිතිය තුළ ප්‍රාදේශික 48කින් සේවා සපයල ඉවර වෙලා ඒ මිනිසුන්ගේ ප්‍රශ්නවලට යම් සහන දුන්නා. එදා නියන් සහන ආධාරද, ජනසවියද, මේ සියල්ල දුන්නා. නමුත් අද වෙනකොට මං හිතන සමුපකාරී අවස්ථාව ඊට වැඩිය දෙගුණ දෙගුණ වෙලා කරුවා. මොකද සතුටට මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අමාරු. විශාල ප්‍රදේශ, ග්‍රාමීය ප්‍රදේශ ආවරණය කරන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් සෙවනගල සීනි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව තියෙනවා. සීනි කිලෝ එකක් එළියට දෙනකොට රුපියල් 280 83ට එළියට එනවා. හැබැයි ඇඹිලිපිටිය නගරයේ සීනි කිලෝ එකක් 340යි. ඇයි? අතරමැදිය මේ සියලු දෙනා කරනවා. හැබැයි සමුපකාර සමිතිය හරියට ක්‍රියාත්මක වෙලා ප්‍රාදේශික ටික තියෙනවා නම් ගරු ඇමතුමනි, මා විශ්වාස කරනවා සීනි කිලෝ එකක් අඩුම ගානේ 300කට දෙන්න පුළුවන් පොඩි ලාභයක් තියාගෙන. මා ඔබට කියන්නේ ඒක නෙමෙයි කාරණාව. ගරු ඇමතුමා, මම හිතන්නේ මේ 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 ප්‍රශ්නේ ගැන ඔබතුමා දන්නේ නැහැ. මම ඔබතුමාගෙන් ගෞරවණීය ඉල්ලීමක් කරනවා. පහුගිය අවුරුදු 10ක කාල සීමාව තුළ මේ සමුපකාර සමිති මහා හොර ගුහාවක් වෙලා තිබුණා. උදාහරණයක් කිව්වොත් එහෙම මේ සමිති වල නිලවරණත් නැහැ. මේවා නිලවරණ තියන්නේ නිලධාරීන්ගේ හයිය සහයෝගය ඇතුව. එල්ලි පිට ඔප්පු වෙච්ච හොරකන් රාශියක් එක්ක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, එවකට හිටපු පාරිභෝගික කටයුතු ඇමතිවරයා ඉඳලා අග්‍රාමාත්‍යවරයාට එවපු ලියුමක් අද මම මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මේ ලියුමේ තියෙන්නේ ගිය මේ මීට සති දෙකකට ඉස්සෙල්ලා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ආසන තියෙන උඩවලව නගරයේ තියෙන ඉන්ධන පිරවුම් හලේ තෙල් සංවාර පිරවුම් හල බාර නිලධාරීතුමා තෙල් සංගවාගෙන ඉඳලි වෙලා මහවිශාල ප්‍රවෘත්තියක් ගියා. ඒකට කිසි දෙයක් උනේ නැහැ. සම්පකාර සමිති තාමත් එතුමා වැඩ. ඒක නෙමෙයි කාරණාව. ගරු ඇමතුමනි, ඔප්පු කරලා තියෙනවා මේ 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 ලිපියෙන්. ඔබතුමාට මේ ලිපිය මම ලැබෙන්න සලස්වන සභාගත කරාම හැමදාම පුරුද්දක් වශයෙන් මම මේක අහන් ඉන්න මේ රටේ ජනතාවට ඇඹිලිපිටිය අවට තියෙනවා කොළොන්නකෝල්ලේ විවිධ සේවා සම්පකාර සමිතිය ඉන්ධන පිරවුම් හල් තුනක්. මේ තුනේම අනිවාර්යෙන්ම පෙට්‍රල් එකට භූමි තෙල් කලවම් කරන එක පුරුද්දක් වෙලා තියෙනවා. අපේ අහිංසක මිනිස්සු ඕවා දන්නේ නැහැ. සා ගරු ඇමතුමනි සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම ආවරණය කරන්න සභාපතිවරයාට උදව් කරන්නේ හිටපු සාමාන්‍ය අධිකාරතුමා. හැබැයි මම සතුටු වෙනවා මේ වෙනකොට වර්තමාන් සම්පකාර කොමසාරිස්වරිය සබරගම පළාත් සභාවේ කොමසාරිස් පාලනයට මේ සභාව ගෙනහැරලා තියෙනවා. මට අවශ්‍යතාවය තියෙන්නේ මේ හොරකම් එකේ කියලා මගේ පාර්ලිමේන්තු කාලය අපරාධ කරගන්න කැමති නැහැ අනවශ්‍ය විදියට. මේක තියෙන හොරකම් එකකින් උදාහරණයක් විදියට සභාපතිවරයාට ණය ගන්න වස්තුනාම සමාජිකට කියන ඔයා ගිහිල්ලා ලක්ෂ 5ක් දාන්න. සමාජිකයා ලක්ෂ 5 ණය ගත්තට පස්සේ 475ක් ගන්නේ සභාපතිතුමා. මේ වගේ කාලකන්ණි විදියට බිලියනයක් රුපියල් කෝටි 100ක් සමුපකාර සමිතර ග්‍රාමීය බැංකුවල තියෙනවා. මේ මුදල් ටික අද අනාරක්ෂිත වෙලා තියෙනවා. 46(1) පරීක්ෂණ නතර කරලා තියෙනවා හිටපු කොමසාරිස්වරු. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා නැවත වතාවක් මේ ප්‍රාදේශික 48 පහකට බැහැලා තියෙන 48 දැන් තියෙන 5යි. ඔබතුමා ඒතර හිතන්නේ කොහොම පාලනයක් තිබුණ කියලා 48 පහකට බැහැලා තියෙනවා ගරු ඇමතිතුමනි. මේ 48 නැවත විවෘත කරන්නත් මේක හොරගම් කරලා වංචා කරලා නැවත වතාවක් මේකට රිංගන්න හදන මෙච්චරකල් පරීක්ෂණයක් නොකරපු මේ සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ ගෙනල්ලා මේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් වංචා කරපු ඒ පාලන අධිකාරියට අවශ්‍ය පියවර ගන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා ඔබතුමාගෙන් මේ වෙලාවේ මගේ වෙලාවෙන් කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙලා මගේ කතාවට යනවා.
හරි නලින් ෆර්නාන්ඩෝ ඇමතුමා
මන්ත්‍රීතුමනි ඔබතුමත් මමත් දන්නවා මේක පළාත් සභා විෂයක්. නමුත් අත වශයෙන් පළාත් සභා විෂයක් වුණත් මේ සමුපකාර ව්‍යාපාරය කියන්නේ අපේ රටේ ජීවනාලය බඳු ආයතනයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබතුමා ඔය පැමිණිල්ලක් විදියට මට ඉදිරිපත් කළොත් මම සමුපකාර කොමසාරිස්වරයාට කියලා අනිවාර්යයෙන් මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න කටයුතු කරනවා.
ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමනි. මම ඔබතුමාට මේ ලිපිය සභාගත කරනවා. මම ඉල්ලීමක් කරනවා එතුමාට පිටපතක් ලබා දෙන්න කියලා. මම හිතනවා අද අපි බදු එකතු කරන්න ක්‍රමවේදයක් හදාගන්න නැත්නම් මේ රටේ බදු ප්‍රතිපත්තිය යම්කිසි වෙනසකට භාජනය කරන්න විවිධාකාරයේ අදහස් හුවමාරු වුණා. අපි රාජ්‍ය ඇමතුමාලා දෙන්න මේ ස්ථානයේ ඉන්නවා. ඒ වගේම අපි දැක්ක මහින්දානන්ද අලුත්ජමගේ අපේ හිටපු ඇමතුමත් සාධනීය පියවර යෝජනා රාශියක් ඉදිරිපත් කරා. මා විශ්වාස කරනවා රටක් කෙලින් හිටවන්න නම් බදු ප්‍රතිපත්තිය ශක්තිමත් වෙන්න ඕනි. බදු ප්‍රතිපත්තිය ශක්තිමත් වෙනවා වගේම බදු එකතු කිරීමේ ක්‍රමවේදය විනිවිදභාවයක් තියෙන්න ඕනි. ඒ වගේම මේ බදු එකතු කිරීම කියන කාරණාව අද රාජන අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරි වෙනත් ආයතන වල රාජ්‍ය නිලධාරීන්ගේ කරපිට තියලා ඔවුන් දඬු කඳේ ගහන්න මේ ආර්ථික අර්බුදයක් ආපු වෙලාවට කටයුතු කිරීම මං හිතන්නේ සාධාරණ වෙන්නේ නැහැ. මොකද මේ දේශපාලන අධිකාරිය මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ තීන්දුව తీරන අරගෙන නීති රීති හදනවා නම් ඒකට අනුගත වෙලා වැඩ කරන්න බැරි නිලධාරීන් ඉන්නවා නම් ඒ වෙනුවෙත් අනුව ක්‍රියාත්මක කරන්න තමයි ඇමතිවරු ඉන්නේ, රාජ්‍ය ඇමතිවරු ඉන්නේ. ඇමතිවරු ඇවිල්ලා ඉල්ලගෙන මම දැක්කා අපේ ගරු ඇමතිවරයෙක් කියනවා මේක ලේසි වැඩක් නෙමෙයි කියලා. ඒ ලේසි වැඩක් නොවෙන්නේ ඇමතිවරයට කොන්දක් නැත්තම්. ඇමතිවරයාට තමන්ගේ අමාත්‍යංශ පරාසයේ තියෙන ආයතනවල නිලධාරීන් කරන ක්‍රියාදාමයේ පාලනය කරගන්න බැරි නම් ඒකට ඕන තරම් ක්‍රමවේද දෙනවා. ඒ පියවරයන්ට නොගිහින් සමහර මාතරු ඒ නිලධාරීත් එක්ක එකතු වෙලා හොරකම් මංකොල්ල කන්න ගියපු හින්දා තමයි මේ රට අද මෙතෙන්ට වැටුනේ. ඒක අඩු වැඩි වශයෙන් වුණා ඒ කීප දෙනෙක් නිසා. මේ සමස්තය නෙමෙයි මේ කියන්නේ. ඒ කීප දෙනෙක් නිසා අද මේ රට නන්නත්තාර වෙලා තියෙන වෙලක. දැන් මම උදාහරණයක් ඉදිරි කියන්නම්කෝ. මේ විෂය ගැන ප්‍රාමාණික අවබෝධයක් තියෙනෝනේ ඔබතුමාට. ඔබතුමා මට මං හිතන ඔබතුමාගේ හෘද සාක්ෂියට එකඟවම මේකට උත්තරයක් දුන්නොත් එහෙම කබ්‍රාල් මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ පහුගිය අවුරුද්දේ කියපු කතා අඩුම ගානේ මේ විෂය ප්‍රාමාණික නෙමෙයි. සාමාන්‍ය පෙළට හරි ඉගෙන ගත්තේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද ඒ බොරු කිව්වේ කියලා. ඒ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන කතාව. මහින්ද රාජපක්ෂ මහත්තයා රාජපක්ෂ පවුලේ දේශපාලන ආරක්ෂකයා වෙන මිනිහා. මහ බැංකුව ගත්තට පස්සේ මේ මහ බැංකුවට කෙළ වෙන කයි අහන්න දෙයක් නැහැ. ඒක තමයි එදා වුනේ. එදා මේ ඉස්සරහින්න මන්ත්‍රීවරු මේ රට නාමන්ත්‍රණය කරේ අපිට සල්ලි ප්‍රශ්නයක් නැහැ. මට මතකයි ජෝන්ස්ටන් ඇමතුමා කිව්වා. මට මතකයි අපේ කළුතර දිස්ත්‍රික් ඇමතුමා කිව්වා සල්ලි නැව් වලින් එන්නේ. මේ වගේ සුරංගනා කතා කියලා රට නන්නත්තාර වෙලා අද ඔබතුමාලම මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යම්කිසි අවශ්‍යතාවයක් ගැන කතා කිරීම ඉතාම වැදගත්. හැබැයි මා විශ්වාස කරනවා මේක අර සත්‍ය අවංක සත්භාවයෙන් කරන ක්‍රියාවක් නෙමෙයි. මොකද එහෙම කරනවා නම් ඔබට අද මේ මොහොතේත් හිටපු කුෂිකර්ම ඇමතුමා ඉන්නවා. මේ රටේ මිනිස්සු බදු ගෙවන්නේ බදු ගෙවන මිනිහට විශ්වාසයක්. මන්දන මට බදු ගෙවන්න හිතෙන්නේ නැහැ. මගේ බදු හොරගම් කරන් කනවා කියලා දන්නවනේ. කෘෂිකර්ම ඇමතුමා කැබිනට් ඇමතිවරයා විදිහට ඉන්නෝ. රාජ්‍ය ඇමතුමාට චෝදනාවක් එනවා ඉන්දියාවේ. ඒ කියන්නේ රටේ ගොවියන් නන්නත්තාර වෙලා ඉන්නකොට පෝරේ ගොයන් ගහක් කහපාට වෙනකොට ඒ ගොයන් ගහට ගහගන්න පෝර ටිකක් නැතුව මර විලාප දෙනකොට පාර මැදට වැටලා පෝර ටික අරගෙන ආවේ ඉන්දියාවෙන් මේක සුපිරි කියලා. ඒ ගෙනාවු පෝර එක ලීටරයකින් රුපියල් 1000ක් 1500ක් හොරකම් කරා කියලා. මේ රටේ මහා චෝදනාවක් තියෙන ඇමතිවරයාට ආයි ඇමතිකමක් දෙනවා. එතකොට කැබිනට් ඇමතුමා මම දැක්කා මම මේකට සම්බන්ධ නැහැ කියලා කියනවා. මං හිතනවා ඔබතුමාටත් ඒකෙන් බැහැර වෙන්න බෑ. මේ වංචාවට උත්තරයක් හොයන්න මොකද දාන්නු මේ මෑත කාලේ තව ඉතිහාසයේ හොරකම් ගැන කතා කරොත් එහෙම මං හිතන්නේ මේකේ කොච්චර තියෙනවද. මේ හොරකම
අදටත් මේ පාර්ලිමේන්තුවේ මාස හතරක් පහක් ඇතුළත වෙච්ච දෙයක්. මේක ගැන දැන් කතා කරන්න නැතුව වහලා දාලා ගොවිය තාමත් අනාථ වෙලා තියෙන වෙලාවක අපි බදු ගෙවන්න කියලා මේ රටේ ජනතාවට කිව්වොත් බදු ගෙවයිද? බදු ගෙවන්න හිතනවද? හැඟීමක් එනවද? ඒ හොරකම් කරපු චෝදනාව ආපු ඇමතිවරයා නිදොස් කරන්න පුළුවන් නම් අර නිමල් සිරිපාල න්‍යාය පාවිච්චි කරයි. නිමල් සිරිපාල මහත්තයාට චෝදනාවක් ආවා, කොමිටි එකක් පත් කරා, දවස් 10ක් යනකොට කොමිටියේ වාර්තාව ආවා, එතුමා නිදොස් කොට නිදහස් වුණා, එතුමා ඇමති වුණා. හැබැයි මේක එහෙම කරන්න බෑ. මේකේ හොරකමක් කරා කියන එක අතටම අහුවෙලා තියෙනවා කරු ඇමතිතුමනි. කැබිනට් ඇමතිතුමා විතර ඔබතුමා මේකේ දශමයක් නෑ අර දන්න ඔබතුමාටත් කරන්න දෙයක් නෑ. ඔබතුමත් නිරුත්තර වෙලා. ඒ නිසා මම කියනවා රාජ්‍ය ඇමතිතුමනි මේක නතර කරන්න පුළුවන් නම් මේ වෙලාවේ අහිංසක මිනිස්සු අමාරුවෙන් මිරිකලා ඉන්න වෙලාවෙත් හොරකම් කරන එක නතර කරන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සුන්ගේ ඉල්ලීමක් කරන්න පුළුවන්. ඇත්තටම නියම බදු පිටපත්තියක් අනුව මේ රටේ බදු ගෙවන ජනතාව පෙළ ගැහුණොත් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මේ ප්‍රශ්න ඔක්කොම ඉවර කරන්න ජනතාව සූදානම්. අද තරුණ තරුණියෝ මේ රටේ ආර්ථිකය ගැන හොඳ කියවීමක් තියෙනවා. මේ රටේ දේශපාලනඥයෝ ගැන හොඳ කියවීමක් තියෙනවා. මේ රටේ සමාජයේ වෙන්න ඕන පරිවර්තනීය වෙනස පිළිබඳ අවබෝධයෙන් කතා කරනවා. ඒකට උත්තේජනයක් වෙන නම් අපි නිවැරදි වෙන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන කාරණා ඕන තරම් තියෙනවා. අපි දැක්කා ජනාධිපතිවරය තෝරන ඡන්දෙ වෙලාවේ අන්තිම දවස වෙනකම් මෙන්න මෙතන හිටපු මන්ත්‍රීවරයෙක් රෑ 9 වෙනකම් ඩලස් මහත්තයර පක්ෂව කතා කරමේ මේ සැරේ පළවෙනි වතාවට ආපු මන්ත්‍රීතුමේ. හැබැයි රෑ 9ට එතුමා ගිහිල්ලා ඩලස් අලාපෙරුම් මහත්තයර විරුද්ධව කතා කරනවා. මේ මහත්තයත් මේ ඊයේ පෙරේද ඇමතිකමක් ගන්නවා. මේ ක්‍රමයට මේ රට පාලනය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයරම තියෙන චෝදනාව රනිල් වික්‍රමසිංහ මහත්තයරත් එනකොට මේ රටේ මිනිස්සු බදු ගැදෙසා මම ඉල්ලන්නේ මේක මේ රටේ මේ දේශපාලන චෝදනය පුරවැසියෙක් විදියට. ඔබතුමාලා පාලකයෝ ඔබතුමාලගේ හෘද සාක්ෂියර දැනෙනවා ඇති. ඔබතුමාලගේ දරුවන්ටත් හිමි රට තමයි මේ අහිමි වෙන්නේ. එහෙමනම් ඒ රටේ මංකොල්ල කන හැම දෙනාම නෙවෙයිනේ. ආණ්ඩුවේ ඉන්න 150 150ම හුරුද නෑ. මේකේ ඉන්නේ පොඩි ඇඟිලි ගානට අඩු ගානක්. මේ පිරිස මේ ඔබතුමාලත් විකුණගෙන කන මහා හොරකම නතර කරන්න පුළුවන් නම් මං හිතනවා මේ රටේ මිනිස්සු සො කැමැත්තෙන් බදුගෝ. හැබැයි බදු ගේන මිනිහට වෙන්න ඕන අපි දන්න වෙන රටවල් දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල බදු ගේන මිනිස්සු කැමති. බදු ගෙව්වට පස්සේ බදු මුදල අරගෙන කරන වැඩ ටික මිනිස්සු දන්නෝ. ඒ වගේම බදු ගෙවන කෙනාට ලැබෙන වරප්‍රසාද ටික දන්නෝ මොනවද කියලා. අපේ රටේ බදු ගෙවන මිනිහා ගෙවනෝ දැන් අර ඔබතුමා කිව්වේ 137 දෙනයි කිව්වා ඉන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන එකෙක්වත් 110කට 20ට වැඩි බදු ගෙවන මං හිතන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ 20ක් 30ක් කර ඉන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ මං හිතන්නේ ධම්මික පෙරේර මහත්තයා ඇති ඔබතුමාගේ 137 වෙන කවුරුවත් නැහැ. එහෙමනම් මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් බදු ගෙවන මන්ත්‍රීවරු ඇමතිවරුත් නැතිකොට රටේ මිනිස්සුන්ට මේ ඉල්ලීම කරන එක සාධාරණ නැහැ. මම ඒ නිසා ඉල්ලීමක් කරනවා. ඇත්තටම අවංකව සද්භාවයෙන් මේක කරනවා නම් මේක කරන්න මහ දෙයක් නෙමෙයි. දැන් කියනවා අර අපේ රමේෂ් ඇමතුමා කව අවුරුදු 7ක් තිස්සේ මේක බැරි වුණා කියලා. ඇයි අවුරුදු 7ක් තිස්සේ මේක බැරි වුණේ කරුව ඇමතුමනි? ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් එළියට යන දරුවෝ ඉන්නවා. අනේ අර ගිහිල්ලා ඇට පැකට් බෙදනවා ඒජි ඔෆිස් එකේ ඕන තරම් මැනේ කලමනාකරන විෂය ධාරාවෙන් උපාධිය හදාරු කීදෙනෙක් මේ රටේ ඉන්නවද? තමන්ට සුදුසු රැකියාවක් නැතුව ඒ කට්ටිය ගේන්නකෝ ආදායම්පත් දෙපාර්තමේන්තුව. ඒ කට්ටිය ගෙනහල්ලි වෙලා හදන්නකෝ තොරතුරු තාක්ෂණයෙන් මොරටුව විශ්වවිද්‍යාලය වගේ එකතු කරගෙන විල්ලා ක්‍රමවේදයක් හදලා මේක ඔන්ලයින් නැත්තම් තමන්ට තමන් ගෙවන බදු ගැන විනිවිදභාවයක් තියෙන බදු මේ රටේ මහජන නියෝජිතයන්ට හොරකම් කරන්න බෑ කියන විශ්වාසයක් ඇදුවොත් මේ රටේ බදු ගෙවන ප්‍රශ්න නැත්තම් මේ අදත් තව දවසක් පාර්ලිමේන්තුව තුළ මේ කතා කරා විතරක් වෙයි කියන කාරණාව මම විශේෂයෙන් මතක් කරලා දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මා කැමති එක කාරණාවක් මේ වෙලාවේදී මතක් කරන්න. දැන් අපේ රට මම දැක්ක කියනවා සිකුරාදා ඉඳලා හෙට දිනේනේ. හෙට දිනේ සිට ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා ආරම්භ කරනවා කියලා. ඒක හොඳයි. ඒක වෙන්න ඕනි. මේ වෙලාවේ IMF එක හරි වෙන කොහේ හරි ජාත්‍යන්තර සංවිධානයක රටක හයියක් ඇතුව තමයි අපිට කොන්ද කෙලින් තියාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි ඊට අනතුරක ඉන්නවා කියන එක මම දන්නවා. ඔබතුමාලා දන්නවා මේ පාර්ලිමේන්තුව වෙන 225න් කී දෙනෙක් දන්නවද කියලා. අපේ මහ බැංකුවේ කැපිටල් එක මේ වෙන කොච්චරද? ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එකට ගියොත් අඩුම ගානේ තියෙන ණය වලින් 10%ක් ගියොත් එහෙම අපේ සෙන්ටර් බැංකේ නැත්නම් අපේ මහ බැංකුව සහ බැංකු පද්ධතිය කඩාගෙන වැටෙනවා. ඒ අවධානම වහලා දාලා ඒ අවධානම මේ රටට සමාජයට පාර්ලිමේන්තුව කියන්න නැතුව හංගල ඔබතුමාලා ඉන්න හැදුවට මං ඉදිරිය යවදානමත් අර එදා කබ්‍රල් මහත්තල වැටෙන්නේ නැහැ කියලා හිටියා වගේ නිසා මං කියනවා කරුණා කරලා මේ අන්තිම අමාරුවෙන් නන්නත්තර වෙලා ඉන්න වෙලාවේ මෙරටේ බැංකු පද්ධති ආරක්ෂා කර ගැනීමට මුදල් අමාත්‍යාංශය යම් කිසි පියවරක් ප්‍රවේශයක් ගන්නව නම් මේ උත්තර ආයතනයට මං හිතන්නේ දැනුම් දීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මා මේ වෙලාවේදී විශේෂ කාරණා දෙකක් තුනක් කියනවා. මොකද මම මේ කාරණා කියන්නේ ඇත්තටම අපි මේ කාරණා කිව්වට වැඩක් නැහැ මෙච්චර කල් උනේ. නමුත් මේ අද විවාදයේ බලාගෙන ඉන්න මේ රටේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා ඔබතුමාලගේ පිළිතුරු කතාව තුලින් සමාජයට පණිවිඩයක් දෙනවා. මෙච්චර කල් ඉතිහාසයේ වෙච්ච මහා විශාල වැරදි වංචා නැවත නැවත මේ රටේ නොවෙන්න වග බලා ගන්න සමාජයක් නිර්මාණය කරනවා කියලා. මොකද අපි දන්නවා මේකේ උපදේශ අවශ්‍යනේ අර දැවැන්ත ව්‍යාපාරිකෝ මේ ආණ්ඩුවේ ඉන්නෝ. ව්‍යාපාරිකෝ දන්නවා මේ රටේ ආදායම් උත්පාදනය කරන්න කොහොමද ආණ්ඩුව ගෙනියන්න ඕන ගමන. හැබැයි එතුමන්ලගේ වචනයක්වත් අහන්න නැතුව ඇති. මම මේ මූණ බලාගෙනම කියන්නේ ඒ වගේ රටක ආණ්ඩුවක මේ අඩුම ගානේ තේ කඩයක්වත් දාපු නැති නේද මෙමතුමා? තේ කඩයක්වත් දාපු නැති මිනිස්සු මුදල් ලැබෙතිලා වුණාම විෂයානුබද්ධ දැනුමකුත් නැහැ, ව්‍යාපාරික දැනුමකුත් නැහැ, හොරකම් කරන දැනුම විතරක් තියෙන මිනිස්සු මුදල් ලැබෙතිලා වුණාට පස්සේ වෙන්නේ මහින්දානන්ද අලුත්ගමුව මේ දේ තමයි. මේක තමයි උනේ. ඇත්තම කතාව හොරකම් කිරීම විතරයි අරමුණ. ඒ ગાන දන්නව හදාගන්න 10 ද 20 ද කියලා එතනින් එහාට රටන මොකද්ද වෙන්නේ කියන එක හදාගන්න දන්නේ නැහැ. සෑ මම ඉල්ලීමක් කරනවා නැවත වතාවක් රටේ අහිංසක මිනිස්සුන්ගෙන් බදු ටික එකතු කරගන්න ඉස්සෙල්ලා ඔබ නිවැරදි මාර්ගයකට මේ රට ගෙනියනවා කියලා අපි දැක්කයේ. දැන් ජාතික සභාව සභාවක් වෙනවා නම් අපිට කුහක වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට සමගි ජන බලවේගයට මේ වෙලාවේදී අර ඔබතුමාලා එදා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කාලේ කරා වගේ උදේ පාන්දර මේ මැදට බැහැලා කෑ ගහලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ලේකම් තුමන්ලට තුමියන්ලට මේක පාලනය කරගන්න බැරුව කථානායකතුමාව සභාව කල් තියලා යන ඒ සෙල්ලම් දාන්න ඕනේ නැහැ විපක්ෂයට. ආණ්ඩුව ඒ තරම් පිරීලා තියෙන අය ආණ්ඩුවට ගොඩ යන්න බෑ. එහෙනම් ගොඩ යන්න බැරි ආණ්ඩුවට අපි ඇයි රිද්දන්නේ? අපිටත් ඕනේ මේ රට ගොඩ දාගන්න නම්. අපි මේ රට ගොඩ දාගන්න ප්‍රවේශය වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් සාධනීය සහයෝගය දෙන අපේ විපක්ෂ නායකතුමා හැමදාම උදේ කතා කරනවා. හැමදාම උදේ ඒ අවශ්‍ය හයිය දෙන්න සූදානම්. හැබැයි එවැනි වටපිටාවක් තුලත් ඔබ තවමත් සමහරු උද්දච්ච මානසිකත්වයක් යටතේ මේක එහෙම ප්‍රශ්නයක් නෑ කියලා හිතාගෙන ඉන්න තාක් මං හිතනවා මේ ප්‍රශ්නේ විසඳෙන එකක් නෑ. අනාගතයේ බිහිවන රජයකටත් ඒකට උත්තර හොයන එක පහසු වෙන්නේ නෑ කියන එක මතක් කරලා දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් මේ දවස්වල හරි ජනප්‍රිය කාරණාවක් වෙලා තියෙනවා. මේ දවස්වල කැලණි පන්සලේ ධාතු වන්දනා වගේ තමයි මේ නෙළුම් කුළුණ බලන්න ජනතාව තරුණයෝ අනේක. මම ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඔබතුමාලා පැත්තේ ඉන්න මෛත්‍රී මහිත්පාල මහත්තයයි දයාසිරි මහත්තයයි අර අනිත් ඔක්කොම ටිකින් ඔබතුමාලා පැත්තේනේ. ඉතිහාසයේ දවසක මේ නෙළුම් කුළුණ ගැන යම්කිසි ප්‍රකාශයක් කරනවා මෛත්‍රීපාල විසින් මතුම ඒකට ජනාධිපතිවරයා විදියට. ඒ ජනාධිපතිවරයා විදියට ගැන ප්‍රකාශය තමයි ගරු සභාපතිතුමනි මේ නෙළුම් කුළුණේ ඉදිකිරීම් සමාගම චීන සමාගමක් එහෙම චීන රටේවත් නැහැ. මම හොයලා බැලුවා බිලියන 200ක් ලංකාවෙන් සල්ලි දීලා තියෙන ඒ සමාගමට. හැබැයි මේ වංචාව ගැන අද වෙනකන් කතා කරන්නේ. මම මේ නෙළුම් කුළුණ මේ කරලියට ආපු වෙලාවේ
honorable member you have 2 moments.
මේ කරලියට ආපු වෙලාවේ මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුතුනි මේ පිළිබඳව මම දන්නේ මොන අමාත්‍යාංශයට බාරද කියලා. අඩුම ගානේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට ගෞරවයක් පිණිසාරි මේ බිලියන 2 උනේ මොකක්ද කියන එක හොයා බලන්න. ඒ වගේම මම එක කාරණාවක් මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරනවා. මම පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරා පළාත් රාජ්‍ය සේවයේ තුල සබරගම පළාත් සභාවේ වෙච්ච අසාධාරණයක් සම්බන්ධව. හැබැයි ඒ සම්බන්ධව වත්මන් ආණ්ඩුකාර ටිකිරි කොබ්බකඩු මැතිතුමා ඉතා සාධනීය ලෙස මැදිහත් වෙලා ඒ රාජ්‍ය නිලධාරීන් 70 දෙනාට පත්වීම් ලබා දෙන්න කඩිනමින් කටයුතු කරා. මම හිතනවා මේ උත්තරීත පාර්ලිමේන්තුවට කරන ගෞරවයක් විදිහට ලබා දීම පිළිබඳ එතුමාට ඒ ගෞරවය පිරිනමනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මේ මුදල් රාජ්‍ය මැතිතුමාට මේක ගැන අවධානය යොමු කරලා 2019 කළමනාකාර සේවා 3 ශ්‍රේණියේ බඳවා ගැනීමේ තරඟ විභාගය අර උසස් වීම ලබන තරඟ විභාගයේ දරුවොත් නැත්නම් මේ රටේ තරුණ තරුණියෝ විභාගයේ 2021 3 මාස 27 වෙනිදා පවත්වලා 1470ක් සමත් වෙනවා. රාජ්‍ය කොමිෂන් සභාව මේ 1470 න් හයසි අනුවකට පත්වීම් දෙන්න කියලා දෙදස් විසි දෙකේ දෙකයි දහට වෙනිදා නිර්දේශ කරනු. ඒ නිර්දේශ කරාට පසේ අර එදදා සාර්සිය ඇත්තයි විතුරුකට්ටිය යම්මිල්ලීමක් කරන්න උන්ටත් පරික්ෂ මේ පත්වීම් දෙන්න කියලා ඒ ගැටලු කාරි තත්ත්වත්ක මේ තව කල් යනවා. නැවතවතාවක් ඉල්ලීම් කරාට පස්සේ ඒ හයිසි අනු දෙනාට පත්වීම් දෙන්න කියලතම රාජසේවක් කොමිෂන් එකින් කියන්නේ ද මේනකට මුදල් අමාත්‍යන්තර මේක ඇවිල්ල තියෙනවා. මේ හයිසි අනු දෙනා කියන්නේ අර පල් එම්මෙන් වන් වගේ වැටු කාණ්ඩවල ඉන්න සහෝදරවරු. මෙයාලට උසස්වීමල් ලබන්න වෙන කිසිම ක්‍රමවේදයක් නෑ ගරු ඇමතුමනි. මේ අවුරුත් තුනක් ගෙවෙන වෙලාවේ මං ගෞරවණ ඉල්ලීමක් කරනවා අර සබරගමු පලාස් සභාවේ ආණ්ඩුකාරතුමාට දැනිලා මේ රටේ අහිංසක තරුණ මොකද මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදයේ කොටස්කරු රාජ්‍ය සේවකය. ඒ රාජ්‍ය සේවයේ මේ තමන්ට හිමිදේ මයිතන මහදයක් නෙමේ මේ තනතුර ඉල්ලන්නේ උසස් තැනට ගේන්න කියලා ඉවරලයි. ඒ තරුණ තරුණියන්ට අවශ්‍ය වටපිටාව හදල දෙන්න ඔබතුමාගේ පිළිතුරු කතාව තුළ යම් කිසි සහනයක් ලබා දෙ කියලා මම විශ්වාස කරනවා. මම ඔබතුමාට මුදල් අමාත්‍යාංශර යොමු කරන ලද චක්‍රල ඉල්ලීම් අමාත්‍යාංශරේ ඉල්ලීම්වල
කියන්න
ආර් 18 ඉරක් 3 ඉරක් 2019 කියලා 2022 6 29 වෙනි දින තමයි ඉල්ලලා තියෙන්නේ. ඒසම මම ඉල්ලීමක් කරනවා රට පුරා විසිරී සිටින මේ 690ක් දෙනාගේ මේ ඉල්ලීම කෙරේ සාධනීය මැදිහත්වීමක් වෙන්න ඒ ගෞරවය ඒ තරුණ තරුණියන්ට මේ ඉතාම අමාරු කාර්ය අවස්ථාව ලබා දෙන්න කියමින් අපි අද ආණ්ඩුව ගෙනාපු මේ යෝජනාවලියේ විපක්ෂයක් විදියට අපිටත් සත්භාවයෙන් එකතු වෙන්න පුළුවන් උපරිම තැන එකතු වෙලා මේ රටේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් මේ රටේ ඉදිරියට ගෙනියන්න පුළුවන් අවශ්‍ය හයිය සහයෝගය ලබා දෙනවා කියන මගේ වචන කිපය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Gamini Valayaboda. Order please. Honorable Samanpriya Erath take the chair.
ස්තුතියි මූලාසනාරර මන්ත්‍රීතුමනි. අද විවාදයට ගන්න ප්‍රධාන කාරණාව තමයි රජයේ බදු ආදායම් සහ අනෙකුත් ආදායම් වැඩිකර ගැනීම පිළිබඳව විකල්ප ක්‍රම අධ්‍යයනය සහ ඒව පිළිබඳව පළදායි සංවාදයක් කරලා අද ආර්ථිකයේ මුහුණදීලා තිබෙන ගැටලුවලට මේ ජනජීවිතය මුහුණදීලා තියෙන ගැටලුවලට රාජ්‍යයක් විදියට විසඳුම් ලබා ගැනීමට මේ මූල්‍ය බලතල තියෙන සභාවේ වැදගත් සාකච්ඡාවක් පැවැත්වීම. ඒ වැදගත් සාකච්ඡාවේදී මම පෙන්වා දෙන්න කැමති මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ බදු ආදායම රාජ්‍ය බදු ආදායම එකතු කරන්නේ ප්‍රධාන ආයතන තුනක්. රේගු දෙපාර්තමේන්තුව, සුරාපදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. 1977 වෙනකොට මේ රටේ පැවතිච්චි සංවෘත ආර්ථික ක්‍රමයට ගැලපෙන ආකාරයට තමයි මේ ආයතන තුනම පිහිටවල ක්‍රියාත්මක වෙමින් පැවතුණි. විවෘත ආර්ථිකය ආරම්භ වෙලා අවුරුදු 30ක් අවුරුදු 35ක් යන තෙක්ම මේ දෙපාර්තමේන්තු වලින් සාර්ව ආර්ථිකයට, රාජ්‍ය ආදායමට, ආර්ථික සංවර්ධනයට, දේශීය කර්මාන්ත ශාස්ත්‍රයට රජයේ ස්ථාවරත්වය පවත්වාගෙන යන්න ඕනි කරන දායකත්වය ලබා ගැනීම පිළිබඳව රජයන්ගේ අවධානය යොමු වෙලා තිබුණේ නැහැ. ඒක ප්‍රතිඵලයක් විදිහට 1980 පත් කළා ජනාධිපති කොමිසමක් බදු කොමිසම් සභාව කියලා අධ්‍යයනය කළ වාර්තාවක් ඉදිරිපත් කළා. ඊට අවුරුදු 10කට පස්සේ 90 මේ වැඩේ කළා. මේ වාර්තාවලින් උපුටාගත්තු ඇතම් නිර්දේශයන් සමග මේ දෙපාර්තමේන්තු ප්‍රතිව්‍යුහගත කරන්න පටන් ගත්තා 80 පස්සේ 90 අගභාගයේදී. ඒ වගේම 2000 පසු කාලවල්වලදී. නමුත් කියන්න කනගාටුයි ඒ ප්‍රතිව්‍යුහගත කිරීම නිවැරදි ආකාරයට නිවැරදි සැලසුම්ගත ක්‍රියාවලියට සිද්ධ කරගන්න බැරිවීමේ ප්‍රතිඵලයක් විදියට අද ඒ දෙපාර්තමේන්තු පවතින්නේ ඒ දෙපාර්තමේන්තු පැවතිය යුතු කාර්යක්ෂමතාවයෙන් 50%කට 60%කට වඩා අඩු මට්ටමක කියන එක කනගාටුවෙන් වුණත් මේ සභාවට ප්‍රකාශ කරන්න කැමති. විශේෂයෙන්ම මේ ආයතන තුනේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවුරුදු 20 තිස්සේ අද්දකීන් තියෙන පුජ්‍යලයක් විදියට, රටේ පුරවැසියෙක් විදියට සහ හිටපු නිලධාරියෙක් විදියට මේ තත්ත්වය ඉතාම සෝචනීය බලපෑමක් රටේ ආර්ථිකයට කරලා තිබෙනවා. රටක බදු ක්‍රමය අපි පාවිච්චි කරන්නේ රටේ සාර ආර්ථිකයේ නිෂ්පාදනය විවිධ ශේත්‍ර දිරිගැන්වීම විවිධ ශේත්‍ර පුළුල් කිරීම ආයෝජන අවස්ථා ලබා දීම සහ ආර්ථික සංවර්ධනය ආර්ථික ප්‍රසාරණය සඳහා පාවිච්චි කරන මෙවලමක් විදිහට ආදායම් එකතු කර ගැනීම කියන එක මෙවලමක් විතරයි බදු ක්‍රමයක. නමුත් අපේ රටවල් තුන්වෙනි ලෝක රටවල් විදිහට මෙතෙක් පාවිච්චි කරමින් ඉන්නේ බදු ක්‍රමය රජයේ වියදම පියවා ගන්න ආදායම් එකතු කර ගැනීමේ ක්‍රමයට විතරයි මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේක පාවිච්චි කළේ. එහි ප්‍රතිඵලයක් විදිහට පත්වන සියලුම රජයන් තමන්ගේ වියදම් පියවා ගන්න අලුත් බදු හඳුන්වලා දුන්නා, අලුත් බදු අනුපාත හඳුන්වලා දුන්නා, බදු ක්‍රමයේ වෙනස්කම් කළා, බදු ගෙවන සීමාවන් පහළ ගෙනිච්චා ඉහළ ගෙනිච්චා, මේවට ප්‍රතිචාර දක්වන්න මේ දෙපාර්තමේන්තු පුරුදු වුණා. රජය මොකද්ද ගන්නේ? ඒ තීන්දුව ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තු බවට මේ පත් වුණා. රජයේ ප්‍රතිපත්තිය අනුව ආර්ථිකය හැඩගස්වන දෙපාර්තමේන්තු නෙවෙයි, ඒ ආර්ථිකය මෙහෙවන දෙපාර්තමේන්තු නෙවෙයි, එහෙම නැත්නම් ආර්ථිකයට මග කියන දෙපාර්තමේන්තු නෙවෙයි. රජයේ අවශ්‍යතාවය ආදායම නම් ඒ ආදායම එකතු කරලා දෙන දෙපාර්තමේන්තු බවට පත් වුණා. ඒ වගේම ණය ආර්ථිකයක් ලංකාවේ ගොඩනැගුණාට පස්සේ ණය වලින් ආදායම් ලැබෙන්න ගත්තට පස්සේ ණය වලින් වැඩ කරන්න ගත්තට පස්සේ විදේශ ණය මත යැපෙන ආර්ථිකයේ රාජ්‍ය ආදායම් උත්පාදනය කරන දෙපාර්තමේන්තු වල තිබිච්ච සැලකිල්ල නැත්තටම නැති වෙලා ගියා. ඒකට අනුකූලව තමයි ඇතම් රජයන් තීන්දු ගත්තේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දන්නවා මේ 2019 දී බදු සංශෝධන ටිකක් කළා. ඉතා විශාල බදු සංශෝධන ටිකක්. ඒකේ ප්‍රතිඵලය තමයි විශාල බදු ආදායමක් අහිමි වුණා. අද අවුරුදු දෙකකට පස්සේ අපිට මේ සභාවේ වාද කරලා විවාද කරලා ඒ බදු ක්‍රමය නැවත ප්‍රතිස්ථාපනය කරලා අලුත් බදු ක්‍රමයකට යන්න යෝජනා කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ ඒ නිසා. ඒ නිසා මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි අපි බලන්න ඕනි මේ බදු ආදායම් වැඩි කරන්න නම් ප්‍රථමයෙන්ම මේ අය තියෙන ගැටලු මොකක්ද කියලා. පළවෙනි ගැටලුව තමයි අපි මේ සමස්ත වැරදි ටික අද එකතු වෙලා මේ දෙපාර්තමේන්තු තුන මත පටවන්න කතා කළාට මේ දෙපාර්තමේන්තු වල ඉන්න සේවකයන්ට අපි දොස් කිව්වට ප්‍රතිපත්ති සම්පාදනයේ වැරද්දේ ප්‍රතිඵලය තමයි 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ දෙපාර්තමේන්තු අකාර්යක්ෂම වුණේ කියන කාරණාව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මේක තමයි ඇත්ත කතාව. අපි අද එක බද්දක් පනවනවා, තව සුමානකින් තව බද්දක් පනවනවා. කොහොමද මේ දෙපාර්තමේන්තු තමන්ගේ පද්ධතියට අනුව වෙනස් කරගන්නේ? එහෙම වෙනස් කරගන්න බෑ. එළියේ ඉන්න ව්‍යාපාරිකයන්ට ඒවට ගැළපෙන විදිහට පද්ධති වෙනස් කරගන්න බෑ. නිෂ්පාදනය අඩාල වෙනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. මේකට උත්තරයක් විදිහට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගත්තම හැදුවා පද්ධතියක් රැමිස් පද්ධතිය කියලා. ඒ රැමිස් පද්ධතිය හදන්න පටන් අරගෙන මේ වෙනකොට මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමත් හිටපු ඇමතිතුමත් මේක පිළිබඳ අවධානය යොමු කළා. රුපියල් මිලියන 8000ක් වියදම් කරලා තියෙනවා. රුපියල් බිලියන 8ක්. අද වෙනකොට මුදල් නියෝජ්‍ය ඇමති මුදල් ඇමතිතුමා ඉන්නවා. මම අහන්න කැමති, මං හිතන්නේ දෙපාර්තමේන්තුවේ අයත් ඇවිල්ලා ඇති. පුළුවන් දහන්න එක රිපෝට් එකක් ගන්න. මේක සිංගප්පූරුවට පවරලා දුන්නා. මේක පටන් ගන්න වෙලාව අපි කිව්වා මේක මෙහෙම කරන්න එපා, මේකට පයිලට් ව්‍යාපෘතියක් කරන්න, මේකට සාපලයක් කළා, ඒක සාර්ථක වුණාට පස්සේ මේක හඳුන්ලා දෙන්න කියලා මුළු දෙපාර්තමේන්තුව හඳුන්ලා දුන්නා. අද වෙනකොටත් දෙපාර්තමේන්තුවේ 2019 දීපු බදු වාර්තා ටික විතරයි බලන්න පුළුවන්. 2020 2021 දැන් 2022ත් ඉවර වෙන්න යනවා. මේ සම්පූර්ණ රැමිස් පද්ධතිය විසින් මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි පරිගණක පද්ධතියක් ගොඩනගන්නේ සේවකයන්ට නිලධාරීන්ට ඒ තියෙන යාන්ත්‍රණයට සහාය දක්වන්න. ඒ පරිගණක පද්ධතිය විසින් කරන්නේ නිලධාරීන්ට සහාය දක්වන එක ඇමතිතුමනි. අද මේ පරිගණක පද්ධතියේ වහල්ලු බවට කොමසාරිස් ජෙනරාල්ගේ ඉඳලා පහළම සේවකයා දක්වා පත් කරලා තිබෙනවා. මේ தත්ත්වය හෙළිදරව් වෙන්න දෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයට හෙළිදරව් කරන්නෙත් නැහැ, රටට හෙළිදරව් කරන්නෙත් නැහැ. මේක නිලධාරින්ගේ හොරමර වංචා වළක්වන්න හොඳ ක්‍රමයක් කියලා රටට මවාපාලා සම්පූර්ණ වහල දාලා තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවයට ප්‍රධානම හේතුව බවට මේ රැමිස් පද්ධතිය පත් වෙලා තියෙනවා කියන එක මම මේ සභාවට හෙළිදරව් කරනවා විතරක් නෙමෙයි ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව වහාම සොයලා බලලා නිවැරදි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් තව බොහෝම කෙටි කාලයකදී අපිට මේ හම්බ වෙන ආදායමත් හම්බ වෙන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. මේ සංගවාදනයේ
කාලය අවසන්.
මේ හෙළිදරව් නොකරපු නිලධාරීන්ට විරුද්ධව යම්කිසි ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගන්න වෙනවා. ඒ අනුව මූලාසනාර තපරයක් දෙන මූලාසනාර මන්ත්‍රීතුමනි කරුණු කීපයක් තියෙනවා පෙන්වා දෙන්න. ඒ නිසා මේ අද බදු ආදායම රුපියල් බිලියන 2000ක් එකතු කරනකොට රටේ විභවතාවයේ තියෙනවා රුපියල් බිලියන 4000ක බදු ආදායමක් එකතු කරන්න බදු මාපියාවක් තියෙනවා මේකට අතම් නිලධාරීන් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන් බදු උපදේශන සේවා සම්බන්ධ වෙලා තියෙනවා බදු ගෙවන්න සම්බන්ධ වෙලා තිබෙනවා අපි දන්නවා ලංකාවේ ඉන්න ඉහළම ගණයේ ව්‍යාපාරිකයන්ගේ බදු අභියාචනා වලට බදු තක්සේරු වලට
දෙපාර්තමේන්තුව
ඇතුලේ ඉඳගෙන අභියාචනා ලියාපු නිලධාරීන් අද ඒ සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩල වල ඉඳගෙන සේවය කරන අමූලාසන අරු මන්ත්‍රීතුමනි මේක වංචාවක් නෙවෙයි ඒ නිසා මේ රටේ මේ මේ රටේ බදු ආදායමෙන් සමස්ත බදු ආදායම අමූලාසන අරු මන්ත්‍රී විනාඩියක් දෙන්න 190ක් හම් වෙන්නේ බදු පවිල් 150කින් නැත්තම් 200කින් මේක මොනිටර් කරන්න බැයිද මේක මොනිටර් කරන්න පුළුවන් ඒ නිසා මේ සභාවට මා යෝජනා කරනවා කියනෝනම් කරුණු අති විශාල ප්‍රමාණයක් තිබෙනවා අර මීට කලින් කරපු ප්‍රතිසංවිධාන වගේ බදු ප්‍රතිසංවිධාන ටික කළා ආයෝජනයේ ආයෝජන මණ්ඩලය හරහා තියෙන කර්මාන්ත අධෛර්යමත් කළා ඒ ආයෝජන ටික ගලවගෙන රටෙන් එළියට යන කර්මාන්ත ටික නැති වෙන පුජ්ජලිකාන්ත රැකියා ටික නැති වෙන බදු ප්‍රතිසංස්කන්ධ වලට යන්නේ නැතුව මුලින් අපේ ප්‍රතිපත්ති ටික හදලා නිවැරදි තාක්ෂණය හඳුන්වලා දීලා කටයුතු කරන්න පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්න කියලා මේ සභාවට යෝජනා කරමින් වෙලාව දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි නියඳෙනවා බොහොම මේ ස්තුති
ගරු සිරිපාල ගම්ලත් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා
මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමනි අද අපි ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් කතා කරන්නේ විවාදයට ගන්න විශේෂයෙන්ම රජයේ ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය අද ආර්ථිකයේ කඩාන වැටුණ මොහොතක තමයි මහින්දානන්ද අපේ හිටපු ගරු ඇමතුමා අධ්‍යයනය කළා අද මේක ආණ්ඩු පක්ෂ විසින් ඉදිරිපත් කරන ලබන සභාව කල්තබන යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන්නේ මම විශේෂයෙන්ම මේ ගැන ස්තුතිවන්ත වෙනවා අපි මේ රජය ආරක්ෂා කරගෙන අපේ වගකීමක් තමයි මේ ආර්ථිකය කඩාගෙන වැටෙන දෙන්නේ නැතුව මේක ඉදිරියට අරගෙන ගිහිලා මේ සේවාවන් වලට අවශ්‍ය මුදල් අපි විශේෂයෙන්ම ණය මත යැපෙන රටක් විදිහට ගියත් මේක අපේ ආදායමෙන් යැපෙන රටක් විදිහට නඩත්තු කරන රටක් විදිහට පත් කරන්න හැකියාව ලැබුණොත් මම හිතන අපි දියුණු රටක් විදිහට පත් වෙන්න පුළුවන් විශේෂයෙන්ම අද අපේ රටට ලැබෙන ආදායමෙන් 90%ක් කට වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නේ දේශීය ආදායම් බද් දෙපාර්තමේන්තුව ඒ වගේම ශ්‍රී ලංකා රේගුව ශ්‍රී ලංකා සුරා බද් දෙපාර්තමේන්තුව මේ ලබා දෙන ආදායම මම විශ්වාස කරන්නේ ඔවුන් ලබා දෙන තොරතුරු අනුව තමයි මේ ගණනේ වෙන්නේ හැම කෙනෙක්ගේම මතයක් තියෙනවා මීට වැඩි ආදායමක් මේ තුලින් අපිට උපයා ගන්න පුළුවන් ඒකට නිසි වැඩපිළිවෙළක් කළමනාකරණයක් නැහැ කියන එක තමයි ගොඩක් දෙනෙක්ගේ මතය වෙලා තියෙන්නේ මම විශේෂයෙන් මේ අවස්ථාවේ පැහැදිලි කරන්න ඕන මේ සඳහා දේශීය ආදායම් බද්දු දෙපාර්තමේන්තුවට රේගුව මේ වෙනකොට සම්බන්ධ කරලා තියෙන්නේ ඒ නිසා මේ තොරතුරු සියල්ලම අපනයනයන් ආනයනයන් මේ ගෙවන බදු ප්‍රමාණ ගෙන්නන ඒ සියලු දේ ගන්න පුළුවන්කම තියෙනවා හැබැයි අද බැංකුවල ඒ සම්බන්ධ මේ සඳහා ආදායම් දෙපාර්තමේන්තුවට තාම ලින්ක් කරලා නැත්නම් සම්බන්ධ කරලා නැහැ. එහෙම වුණා නම් සම්පූර්ණයෙන් ව්‍යාපාරිකයේ සියලු තොරතුරු ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අපේ ඉඩම් මෙයා ගණු කරන්දී මේ සඳහාත් මම හිතන්නේ තොරතුරු හරියට ලැබෙන්නේ නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ විතරක් නෙමෙයි සුරාබත් දෙපාර්තමේන්තුව අපි දන්නවා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේවා සම්බන්ධ කිරීමත් එක්ක නිවැරදි තොරතුරු ඒ නිලධාරීන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආගමන විගමන මේ දෙපාර්තමේන්තුව ඇතුළු මේ අවශ්‍ය වෙන දේවල් අපි සම්බන්ධ කරන්න පුළුවන් නම් අපිට පුළුවන්කම තියෙනවා. හැමෝම කියන අද ආදායම ගෙවන හැම කෙනෙක්ම ආදායම බදු ගෙවන්න ඕන. එනේ විශේෂයෙන් මේ බදු වැඩි කරන්න හේතුව තමයි මේ ගෙවන්නේ නැතිකම. එනිසා ගෙවනවන මේ බදුවල අනුපාතය තව අඩු කරගන්න පුළුවන් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. අඩු බදු ප්‍රමාණයක් දාලා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා නම් බදු ගෙවන හැම කෙනෙක්ම බදු ගෙවනවා නම් මීට වැඩි හොඳ රටක් නිර්මාණය කරගන්න අපේ මුදලෙන් මේ රට සංවර්ධනය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපි දන්නවා මේ වෙනකොට මේ පද්ධතිය මේ ආදායම අපි අපනයනය විශේෂයෙන්ම ආනයනය මත තමයි මේ කාර්යභාරය. අපි අපනයනය කරන දේවල් අපිට අත්‍යවශ්‍ය දේවල් පමණක් නෙමෙයි. අපි දන්නවා විවෘත ආර්ථිකයේ මේ රට පැමිණීමත් එක්ක මේ අපනයනය කරන දේවල් එක අපේ කර්මාන්ත මම හිතන්නේ අකර්මයන්නේ වුණා. ඒ විතරක් නෙමෙයි අපේ වගාවන් කෘෂිකාර්මික අපිට ලෝක වෙළඳපොලේ තියෙන නැත්තම් ජාත්‍යන්තර ඒ මිල ගණන් වලට අපිට මේ රටේ මූණ දෙන්න බැරුව ගියා. හැම කෙනෙක්ම පිට රටින් එන දෙයට වැඩි කැමැත්තක් දැක්වුවා. ඒ නිසා අල්පෙනිත් ඉඳන් අපිට අවශ්‍ය හැමදේම ගෙන්නන්න පටන් ගත්තා. මේ රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම පල්ලෙහාට පල්ලෙහාට දවසින් දවස ආවා. අද අපි මොනතරම් බදු එකතු කරන් ලෑස්සුණත් බදු ගෙවනා ඉතාම සීමිත වෙලා තියෙනවා. අපි මේ වෙනකොට අපි කරන්න ඕන මේ බදු ගෙවන පිරිස වැඩි කරගන්න, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න, මේ රටේ නිෂ්පාදකයින් ඇති කරන්න. ඒ නිෂ්පාදකයින් ඇති කරලා මේ රටට අවශ්‍ය බදු ප්‍රමාණය ලබා ගැනීමේ වැඩපිළිවෙල. අපි දන්නවා අපිට අවශ්‍ය ආහාර පහන අපි ගොඩක් අද පිටරටින් ගෙන්නනවා. ඒ විතරක් නෙමෙයි අපි එදිනෙදා පරිහරණය කරන අපිට මේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් ගොඩක් දේ අපි තාමත් පිටරටින් තමයි ගෙන්නන්නේ. දැන් පහුගිය කාලේ අපිට මුදල් නැති නිසා මේ යම් පාලනයකට
යටත් වුණා. ඔබතුමා විනාඩි දෙක කාලයක් තිබෙනවා.
ඈ
විනාඩි දෙකක්.
ඒ නිසා මම විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙක් විදියට පහුගිය දවස්වල මම ව්‍යාපාරය ගැනත් මේ පාර්ලිමේන්තුවේ කතා වුණා. මහා මෝල් හිමියන් ගැන කතා කරද්දී තුන්වෙනි ස්ථානයේ ඉන්න පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට කතා කෙරුවා. ඒ නිසා මම පැහැදිලි කරන්න ඕන අවුරුදු 6ක ඒ අපේ ආයතනයේ මම නිපුණ සහල් නිෂ්පාදන පෞද්ගලික සමාගම ඒ සභාපතිවරයා විදියට මම මේ සභාව දැනුවත් කරන්න ඕන. මම 1983 ඉඳන් බදුකෙවර කෙනෙක්. මම මේ ආයතනයේ පටන් ගත්තේ 1984. ඒ 84 ඉඳන් එදා ඉඳන් අපි බදු ගෙවනවා. පහුගිය අවුරුදු 6 ගත්තාම ආදායම් බදු, ඒ වගේම ලාභංශ බදු, ආර්ථික බදු, රඳවා ගැනීමේ බදු, ජාතිය ගොඩ ගැනීමේ බදු, උපයන විට ගෙවීමේ බද්ද. මේ බදු මම සාරාංශ කළ කියන්නම්. 2015-2016 නම් මම මේවා දන්නේ මේක රහසිගත කියලා තමයි මම මෙච්චර කල් හිතේ තියන් හිටියේ. ඒ වුණාට මේක විවෘත වුණාට පස්සේ අපිට කියන්න සිද්ධ වුණා මිලියන 128කට වැඩි ප්‍රමාණයක්. මේක කෝටි වලින් ගත්තොත් 2015-16 12,08,46,532ක් ගෙවලා තිනවා. ඒ විතරක් නෙමෙයි 2016-17 ගෙවුව සම්පූර්ණ මුදල මිලියන 203යි. ඒ වගේම 2018-19 රුපියල් මිලියන 249යි. මේක කෝටි වලින් කිව්වොත් කෝටි 24යි. 24 කෝටි 98,10,236ක්. ඒ වගේම 2018-19 අවුරුද්ද පුල රජයට ගෙවපු බදු ප්‍රමාණය මිලියන 220ක්. කෝටි වලින් ගසොත් කෝටි 22යි. කට වැඩි ප්‍රමාණයක් ගෙවලා තිනවා. ඒ විතරක් නෙමෙයි 2020 මිලියන 178කට වැඩි ප්‍රමාණයක් ගෙවලා තිනවා. ඒ වගේම තමයි අපි දන්නවා බදු කපහැරීම බදු අඩු කිරීමත් එක්ක 2020-21 බදු ප්‍රමාණය අඩු වුණා මිලියන 53යි. මම මේ අවුරුදු 6 තුල ගෙවුව බදු ප්‍රමාණය ගත්තාම මිලියන 1,34.4ක්. මේක කෝටි වලින් කිව්වොත් 1,103,44,25,269 මුදලක් මේ රජයට බහුගිය අවුරුදු 6 ඇතුළත ගෙවලා තියෙනවා කියන එක මේ සභාව මම දැනුවත් කරමින් අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙමින් ඉදිරියේදී මේ ආදායම ඒක රාශි කළා ණය මත යැපෙන රටක් විදියට නෙමේ වැඩ කරලා ආර්ථිකය සකස් කරන රටක් බවට එවගේම විවෘත ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයෙන් රට බවට පත් කරන්න සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ කරනවා. බොහොම ස්තුතියි.